සර් අද උදේ ඩිස්කෂන් එකේ දැන් රුප්පණය ගැන කතා කරුවානේ අපි. එතකොට එතන මේ එතන බලනකොට ඔය අහුත්වා සම්භූතං නොතිබීම හටගත්තා කියන තැනම නේද විස්තර වෙන්නේ කියලා පොඩ්ඩක් සාකච්ඡා කරමුද?
අපි ජාති දෙකක් කතා කළා, එකක් රුප්පණය කියන එක, රුප්පණය නිසා රූපය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා එක තැනකින්. අනිත් එක තමයි ඔය කතා කළේ අහුත්වා සම්භූතං උත්තාන භවිෂ්‍යති, ඒ කියන්නේ පෙර නොතිබීම හට ගන්නවා, ඉතුරු නැතුව නිත්‍ය වෙනවා කියන අර්ථය අහලා ඇති. ඒකේ දැන් අපි ගොඩක් සාකච්ඡා කරන්නේ දැන් ලෝකෙට අයිති එකෙන් කොහොමද ලෝකෝත්තර පැත්ත තේරුම් ගන්න කියලා. අපිට හිතනවනේ දැන් එහෙන් දකින්න එකක් සමහර විට පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා. ඒක සාමාන්‍යයෙන් ලෝකෙට අයිති විදිහට විස්තර කිරීම. ලෝකෝත්තර දර්ශනයට යනකොට ඊට වඩා වෙනස් අර්ථය දකින්න ඕන. හරි, අපි මේ දැන් අහුත්වා සම්භූතං උත්තාන භවිෂ්‍යති කියන එක සාමාන්‍යයෙන් මේ ආයතන වලට ඇහැ ඇහෙන් දැනගන්න රූප, කන ශබ්ද වගේ වට යෙදෙන කරුණක්. ඒක සාමාන්‍යයෙන් තේරුම් වෙන්නේ පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුව නිරුද්ධ වුණා. හැබැයි එහෙම කියනකොට ප්‍රශ්නයක් තියෙනවා. මේ පෙර නොතිබීම කියනකොටම අපි අතීතයට අහු වෙලා, අතීතේ තිබුණේ නැහැ, නොතිබිච්ච දෙයක් හටගත්තා. ඊළඟට ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියනකොට අනාගතේ ගැන කතා කරනවා, අනාගතේ නැහැ. ඊළඟට හටගත්තා කියන තැන වර්තමානයේ කතා කරනවා. ඒ හින්දා මේක කාල තුනටම වෙලා තේරුම් ගැනීමක් හින්දා ඒක පැහැදිලි, ඒක ලෝකෙට අයිති අර්ථයක් කියනකොට. ඉතින් ලෝකෝත්තර දර්ශනයේදී ඊට වඩා වෙනස් වෙන්න ඕන නියති. පටිච්ච සමුප්පන්න බව ගත්තොත් හිමස්මෙන් සති ඉදං හෝති කියන්නේ මේ ඇති කල්හි මේ වේ. හිමස්මෙන් අසති ඉදං නහෝති මේ කියන්නේ අපි සාමාන්‍ය හේතුව පැත්ත, හේතු නැත්තම් ඵලය උපදින්න බැහැ කියන ඒ නිරෝධය කියන එක. උපදින්න බැහැ, ඉපදිලා නැහැ කියන ඒ ධර්මතාවය. එතන අපේ මෙහෙ ඉන්න ස්වාමීන් වහන්සේ තමයි අර්ථෙත් මතු කළේ. ඊට වඩා වෙනස් අර්ථයක් තියෙනවා කියලා මේ අහුත්වා සම්භූතං කියනකොට අහුත්වා සම්භූතං කියනකොට මේ විය නොහැක්කක් කියන තේරුම තියෙනවා පාලිවල. අහුත්වා සිද්ධ විය නොහැක්කක්, සම්භූතං කියන්නේ පහළ වුණා, විය නොහැක්කක් සිදු වුණා. ඊළඟට හුත්වාන භවිෂ්‍යති කියන හුත්වා කියන්නේ ඔය ඉස්සෙල්ලා සිද්ධ වුණ කරුණ, කියන්නේ විය නොහැක්කක් සිදු වුණා කියන එක. ඒ සිද්ධිය න භවිෂ්‍යති වෙන්න බැරි සිද්ධිය. ඒක මං හිතන්නේ අර අපි අර ප්‍රමාවකට දැන් අතර වතුරට එබෙන බල්ලට බල්ලෙක් හට ගන්නවනේ වතුරේ. එතකොට අන්න ඒ සිද්ධිය අහුත්වා සම්භූතං විදිහට ගන්නවා. ඒ කියන්නේ මේ වෙලාවේ සිද්ධ වුණේ වතුරේ බල්ලෙක් හටගත්තා. ඒ කියන සිද්ධිය විය නොහැක්කක්. හුත්වාන භවිෂ්‍යති කියනකොට තේරුම් ගන්නවා. ඒ කියන්නේ මේ වස්ගේ බල්ලෙක් හැදුනා කියන එක ඇත්ත ඇති හැටි බැලුවොත් වෙන්න බැරි දෙයක්. අපිට පේනවනේ එයාගේ මෝඩකම මත උපද්දගත්තු දෙයක් නිසා යථාභූත ස්වභාවය නැත්ත සිද්ධිය නෙවෙයි. ඒතර ඒ සිද්ධියට දැම්මොත් අහුත්වා සම්භූතං කියනකොට විය නොහැකි දෙයක් වුණා, වතුරේ බල්ලෙක් හැදුනා කියන එක අහුත්වා සම්භූතං. ඊළඟට හුත්වාන භවිෂ්‍යති, ඒ සිද්ධිය විය නොහැක්කක්, කියන අර්ථය. පැහැදිලි ඇති නේද ඒක? එතකොට ඒක අර කාල තුනට දාපු එකක් නෙමෙයි. මේ මොහොතේ පච්චුප්පන්න වුණ සිද්ධිය ප්‍රත්‍යයෙන් උපන්න සිද්ධියක්. ඒක අපිට දාන්න පුළා අවිද්‍යාව නිසායි වතුරේ බල්ලෙක් හටගත්තේ. ඒ වුණාට ඒ සිද්ධිය දිය නොහැක්ක ඇත්ත ඇති හැටි බලනකොට. ඒක ලෝකෝත්තර දර්ශනයට එනකොට අන්න ඒ වගේ අදහසක් තේරුම් ගන්න. ඒකම අපිට දාන්න වෙනවා අපේ අවිද්‍යාව නිසයි අපි පහර කරගෙන තියෙන්නේ. අවිද්‍යාව නොයදෙන මනසකට ඔහම සිද්ධියක් වෙන්න බෑ කියන එක. ඒ සිද්ධ වුණ එක යථාභූත ස්වභාවයෙන් නැත්නම් ඇත්තිය ටිකක්වත් සිය නොහැක්ක. කියන්නේ ඉපදිලා නැති එකක්. මොඩකම මත ඉපැති බව නැත්නම් නොදන්න කම අවිද්‍යාව මත හටගත්තා කියන. ඒකට ඒ අර්ථය අර මං හිතන්නේ පේනවා ඇති පෙර නොතිබීම හටගත්තා කියනකට වඩා වෙනස් අර්ථයක් දැන් එන්නේ. ඒකට ලෝකෙට අයිති එක නෙවෙයි. මේකේ පටිච්ච සමුප්පන්න බව. ඉමස්මෙන් සති ඉදං හොති මේ ඇතිකල්හි මේ වේ. ඉමස්මෙන් අසති ඉදං නහොති මේ නැත්තං ඔහොම වෙන්න බැහැ කියන ධර්මතාවයට ගැලපෙනවනේ. ඒ ටික පැහැදිලිද කාට හරි අහන්න දෙයක් තියෙනවද ඒක?
පැහැදිලි. ඒ ටික පැහැදිලි හොඳ කරගෙන සාකච්ඡා. සාවි අපි මතන්නේ ඉස්සර ඔක කරපු දෙයක් පෙරම කිදීම වගේ එහෙම නේ. ඒක තමයි සාමාන්‍යයෙන් මම ගොස්සනවා කිව්වේ එහෙම වෙන්න බෑනේ කියලා නේද? ඒ එහෙම නේද හිතුව තරද.
ඔව් එතන දැන් ඉස්සර කියපු අර්ථේ ලෝකෙට අහු වෙලා කියලා පැහැදිලි ඉන්නේ කාල තුනට අහු වෙලානේ පෙර නොතිබීම කියනකොට.
ඔව්
එහෙම වෙන්නේ නැහැ. ලෝකෝත්තර
දර්ශනය.
ඔව්. ඔව් මේ රවි ඔතෙන්දී අර මේ මට මං ඊයේ තියා කල්පනා කරා අර මේ ඊයේ මේ සාකච්ඡාවේදී අපි කතා කරන්නේ අර සිතුල්පව්වේ ඉඳලා පයින් වැඩම කරපු හාමුදුරුව ගැන. දැන් එතකොට ඒ හාමුදුරුව අර කාන්තාවගේ රූපය දැක්කහම යම් කිසි රුප්පණයක් වුණා. නමුත් ඒ රුප්පණය වෙලා මේ සංඥාවක් උනේ නෑ කාන්තාවක් හැටියට. ඒක සංඥා උනේ ඒ උන්වහන්සේ මේ සමාධියක් වඩලා අට්ටික සංඥාව මගින් ලැබිලා තිබුණු සමාධිය ඔස්සේ තිබුණු සංඥාවක් තමයි ලැබුණේ කියලා. ඉතින් ඒ කියන්නේ අර අපිට දැන් ඔය රුප්පණය වෙන ගතිය දැන් ඔය මේ විය නොහැක්කක් වාගේ එකක් වුණ බව ඒ මේ දැන් අපිට විය නොහැක්ක වෙනවා. නමුත් අර සමාජයක ඉන්න කෙනාට ඒ විය නොහැක්ක නැත්නම් ඒ රුප්පණය වෙන ගතිය එන්නේ ඒ අනුව ඒ සමාජයේ ඉන්න අනුව තමයි එතන යථාභූත ස්වභාවය පේන්නේ නේද කියලා මේ තමයි මට දැන් එකපාරට හිතුනේ. මේ එහෙම නේද අපි ගන්න ඕනේ තිරුවන් සරණයි.
අර එතනයි ඒ මට්ටමට රූපෙට අහු වුණා කියන එක දකින්නවා. එතකොට ඒ කාන්තාවක් යනකොට ඇටසකිල්ලක් දැක්කා කියන්නේ මතක තියාගන්න එකත් ලෝකෝත්තර දර්ශනය නෙවෙයි. ඒක සමතෙක සමත භාවනා ප්‍රගුණ කරලා අට්ටි සංඥාව වඩනවා කියන්නේ ඒ සමත එකක් වැඩෙන්නේ. එතකොට ඒ කියන්නේ තාමත් ලෝකෙට අයිති කියන එක මම කියන්නේ. ඒක ලෝකෝත්තර දර්ශනේ නෙමෙයි. මොකද දැන් අපි මිනිස්සෙක් හරි කාන්තාවක් හරි කියන සංඥාවෙන් මිදුණට ඇටසැකිල්ලක් තියනවා කියන සංඥාව ගත්තා. එතකොට ඇටසැකිල්ල බාහිරේ තියනවා ඒක දැනගන්නේ කවුද? ඒක දැනගත්තු කෙනෙකුත් ඉන්නවනේ අනිත් පැත්තේ නේද? ඒකට තේරුම් ගන්න පුළුවන් එක පැත්තකින් ඒකේ අත්‍යත්ත බහිද්ද දෙකක් බෙදලා ඉවරයි. ඒ කියන්නේ අපහු ලෝකෙට අහු වෙලා. අනිත් පැත්තෙන් බැලුවොත් දැටස කිල්ලබ් බව දැනගත්තේ කවුද? මමයි ඉන්නවා. සක්කාය දිට්ඨිය තියෙනවා. එතන ඔකර යත්ත කතාවල රහතන් වහන්සේ කියලා සඳහන් වුණාට අපිට ධර්මයට අනුව බලනකොට පේනවා ඒක රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවයක් නෙවෙයි තාම මාර්ගය වඩන උත්සාහ කරන මේ මට්ටමක ස්වභාවයක් කියලා. ඒ කියන්නේ තාම ලෝකෙට අහු වෙලා ලෝකේ හදන මට්ටම එක පූර්ව ප්‍රතිපදාව විදිහට තමයි ගන්න තියෙන්නේ. ආර්ය ප්‍රතිපදාව නෙවෙයි කියන එක.
එතන පැහැදිලිනේ දැන් ස්වාමීන් වහන්සේ එතනදි තමයි නේද රහත් වුණා කියන්නේ. ඒ කියන්නේ අර මේ කාන්තාවක් වෙනුව කාන්තාව දකිනා වෙනුවට මම දැක්කේ මේ මෙහෙම එකක් නේද කියලා එතෙන්දි තමන්ගේ අර ධානසිත විදර්ශනා වෙලා උන්වහන්සේ එතෙන්දි රහත් වුණා කියලා තමයි එතකොට මට ටික ඇත්තටම හැඟුනේ. ඒක කොහොමද කියලා තින් දැක්කේ
නෑ. එතන රහත් වුණ කතාවක් නැහැ. ඒක රහත් වුණා නම් ඒ දැක්ම මත නෙමෙයි රහත් වෙන්නේ. එතනින් එහාට තව විදර්ශනේ වඩලා රහත් වුණා නම් රහත් වෙන්න පුළුවන්. ඒ දැක්ම තුල මේ සක්කාය දිට්ඨිය පවා තියනවා කියන මට්ටම තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ තම ලෝකෙ හැදෙනවා. ලෝකෙට අයිති මට්ටමක දැක්ම. ඒ අපි තේරුම් ගන්න ඕනේ එතනම. ඒකට ගන්න හැටි. දැන් මනුෂ්‍යයෙක් නෙවෙයි අතන අපි හිතමු දෙතිස් කුණුපේ තියනවා කියලා දැක්කා කියලා. ඉස්ලාම් නියදත් ගොඩක් මේ තියෙන්නේ කියලා. එහෙම දැක්කත් එහෙම නැත්නම් කෙස්ලම් නියදත් නෙමේ ඔතන සතර මහා ධාතුක තියෙනවා කියන මට්ටමට ආවත් තාම දෙයක් පැන වෙනවා. තව විදිහට කිව්වොත් තව දැන් රූපණය කියන එක සිද්ධ වෙනවා. රූපයක් මේ බාහිර රූපයක් කියන අදහසට යනවා. එතකොට බාහිර රූපයක් කියන්නේ කාට සාපේක්ෂව අජත්ත මම. ඒ කියන්නේ මම ඉන්න තැනට සාපේක්ෂව බාහිරයක් කොට නැගෙනවා නේද? එතකොට අජත්ත බාහිරද හැදිලා. ඊළඟට ඒක දැනගත්තේ කවුද කියලා අනිත් පැත්තට බැලුවොත් මම ඉන්නවා කියන එකත් පැහැදිලි. තර ඒක ලෝකෝත්තර දර්ශනය වෙන්නේ නැහැ. එතන පටිච්ච සමුප්පන්න බව නැහැ. චතුරාර්ය සත්‍ය නැහැ. නේද?
ඔව් හරියට තේරුණා රවිවර බොහොම පිං.
එතකොට ඒ ඇටසකිල්ලත් පටිච්ච සමුප්පන්න බව දැක්කොත් එතකොට කොහමද? අපේ ආයතන මුලාව නිසා ඇටසකිල්ල බාහිරෙන් පැනෙව්වා. අවිද්‍යාව නිසා හටගත් අවිද්‍යාව යෙදුන් නැත්තම් උපදින්න බැහැ. එහෙම ස්වභාවයක් පහළ වුණේ අවිද්‍යාව නිසා. ඉනස්සින් සතේ ඉඳන් හොති. ඒ ප්‍රත්‍ය නොයෙදුනා නම් එහෙම ඉනස්සින් අසති ඉඳන් හොති කියන දැක්මකට එන්න වෙනවා. ඒ පටිච්ච සමුප්පන්න බව හරි චස්පාර සත්‍ය හරි ඇත්තට එනකොට.
පැහැදිලි ඇති නේද? ඔව් පැහැදිලි නම් බුදු ගොඩක් තියෙනවා සර්.
ඒ වගේ ඒවා හරි තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එයම කරන්න මේමයි.
ඉල්ලා සම්මයි කරවි මේ මැස්ටි කරපු සාකච්ඡාවක් තියෙනවා මට සමක් ඉතිරි කරගන්න ඕන කලක් තිබුණා. මේ සංඥාසේ සංඥාසේ දේශනා කරන මේ රූපය ගැන ප්‍රාගෙන යනකොට ඇස කියන එක අපේ ඇහෙනවා. ඒ කියන්නේ දැන් ඇස කරන නාසයේ දිවකය මනසට ප්‍රත්‍ය වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස සත්ත්ව ධම්ම කියන එකෙන්. ඒකෝර අපි ගත්තොත් දැන් ඇසගෙන එහෙමද රූපය ගැන හොයනකොට තෝරගෙන යනකොට ඇස අපේ ඇරෙනවා. ඒ වගේම දැන් ඒ අනිත් පැත්තට ගියොත් ඇසගෙන චක්කු ගැන ප්‍රාගෙන ගියොත් රූපය අපහැරෙනවා. දෙකේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දැන් මාසේ දේශනා කරන්නේ රූපය සුවගෙන යනකොට ඇස මොකද හැරෙනවා කියන අනාත්මය ප්‍රත්‍යක්ෂ වෙනවා. හැබැයි කෙනෙක් ඉඳගෙනමදී එහෙමද? නමුත් ඇසගෙන චක්කුන් ගැන හොයනකොට රූපය අතහැරෙනවා. හැබැයි එතනදී සමිකර්ම මාර්ගය, ඒ කියන්නේ මාර්ගයේ මෙයා අනාත්ම සමුතිය. ඉතින් ඒ දෙකේ වෙනසක් තියෙනවා කියලා කිව්වොත් එතකොට රූපේ ප්‍රතිසන දකින්නකොට අනාගාමී වෙන එකත් ඒ වගේ අදහසක් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම දන්නේ මට ඒගෙන පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා තමයි.
ඔව්. එතකොට දැන් අපි ආයතනයක් පැනෙවවා කියන්නේ අජ්ජත් බහිද්ද දෙකම එකට ඒදේ. දැන් චක් ආයතනය කිව්වොත් ඇහැයි රූපෙයි. ඇහෙන්තරෝ රූපේ ගැන කතා කරන්නත් බෑ, රූපෙන්තරෝ ඇහැ ගැන කතා කරන්නත් බෑ. ඒ වගේ සෝත ආයතනය කියනකොට කනයි ශබ්දෙයි දෙකම එකට කතා කරන්නේ. එකකින් තොරව එක නෙවෙයි. එතකොට ඒකේ ධර්මය අනුව බැලුවොත් අපි අජ්ජත් පැත්තෙත් මුලාවක් තියෙනවා, බහිද්ද පැත්තෙත් මුලාවක් තියෙනවා. දැන් ඇහැ කන නාසය වගේ වගත්තෝ ඒවයි යථාභූත ස්වභාවය ඇති හැටි කියනකොට ධර්මයෙන් පේනවා අපි සංකත බව, පටිච්ච සමුප්පන්න බව, අවිද්‍යා ප්‍රත්‍යයෙන් බව දැක්කේ නැහැ. ඒකම ඒ බහිද්ද පැත්තේ අපි රූපය හරි ශබ්දය හරි කියලා පනවනකොට ඒකේ සංකත බව, පටිච්ච සමුප්පන්න බව, අවිද්‍යා ප්‍රත්‍යයෙන් බව දැක්කේ නැහැ. ඉතින් කෙනෙකුට ඕකේ දෙපැත්තෙන් ඕන පැත්තකින් ඒ බව දකින්න නුවණ මෙහෙවන්න පුළුවන්. ඒක වැඩ පිළිවෙලට යෙදෙන්න පුළුවන්. ඒක ඇහැ පැත්තෙන් බලාගෙන යන්නත් පුළුවන්, රූපේ පැත්තෙන් බලාගෙන යන්නත් පුළුවන්. ඒකට සාමාන්‍ය සිද්ධ වෙන දේ එකක ඇත්ත දැක්කොත් මේක අවිද්‍යාව මතමයි පැනවෙන්නේ. අවිද්‍යාව නැත්නම් පැනවෙන්න බෑ කියන ධර්මතාවය දැක්කොත් ඒ දෙකම එකට යෙදෙන එකක් නේ. දැන් රූප නැත්නම් ඇහැකින් වැඩක් නැහැ. ඇහැ නැත්නම් රූප කියලා ස්වභාවයක් හටගන්නේ. කනට දැම්මොත් දැන් ශබ්ද මොකක්වත් පිටිකන්නේ නැත්නම් අපිට කනක් තියනවා කියන එකට තේරුමක් නැහෙනේ. ශබ්ද තියෙන තාක්කල් තමයි කනක් ඕන වෙන්නේ. දැන් ශබ්ද සියල්ලම අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා දැක්ක දවසට අවිද්‍යාව මතනම් අපි බාහිර සත්ත්ව උපද්දන්නේ. එදාට කනක අවශ්‍යතාවයක් මං හිතන්නේ මතු වෙන්නේ නැහැ. එතකොට ශබ්දයේ ඇත්ත හොයාගෙන ගියත් ශබ්දෙන් මිදෙනකොටම කණෙන් මිදෙන්නත් පුළුවන්. ශබ්දය සංකතයි, පටිච්ච සම්පන්නයි, එහෙම නැත්නම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා තේරුම් ගත්තහම අවිද්‍යාව නැති මනසකට ඒක අදාළ නැහැ. එතකොට අවිද්‍යාව තියෙන මනසට තමයි ඒක අදාළ. ශබ්ද ලෝකයක් තියෙන. එතකොට ශබ්ද ලෝකයේ තියෙන තාක්කල්නේ කනක් ඕන වෙන්නේ. අහන්න තත්ත නැත්තම් කනක් මොකටද කියලා. එතකොට ඒ ශබ්දයේ ඇත්ත හොයාගෙන ඒක දකිනකොට ඇත්තටම මේ සත්‍යෙත් කෙලෙස් දුරු වෙනවා. ඒකම අනිත් පැත්ත ගත්තොත් අපි ඇහැ හරි කන හරි කියන අජ්ජත් පැත්තෙන් හොයාගෙන ගියත් අවබෝධ වුණොත් යථාභූත ස්වභාවයේ දහමට අනුව සංකත බව නැත්නම් පටිච්ච සමුප්පන්න බව නැත්නම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් බව ඔන්නයි කරුණු තුන දකින්න පුළුවන් නම් ඒ ආයතනය පනවගත්තත් අවිද්‍යාව මතම නේද? අවිද්‍යාව තියනකන් නේද අජ්ජත් ආයතන උපදින් කියලා ඒ පැත්තෙන් ඇත්ත දැක්කොත් ඒවයින් ගන්න අරමුණු ගැන සායි කතාවක් එන්නේ. දැන් ඇසේ ඇත්ත දැක්කොත් ඇසෙන් දැනගන්න රූප ගැන ආයෙ විමසන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇසම අවිද්‍යාවෙන් පනෝගත් එකක් කියලා දැක්කොත්. එහෙම නැත්නම් කනම අවිද්‍යාව මත උපදින එකක් කියලා දැක්කොත් කණෙන් අහන ශබ්ද ගැන කොහොමත් කතා කරන්න ඕන වෙන්නේ. හැබැයි ඒ මත්තම ටිකක් ගැඹුරුයි. ඒකට ටිකක් මේ වැඩිපුර ප්‍රඥාවක් ඕන නැත්නම් ඒක විදර්ශනාව දකින්න පුළුවන්කම වැඩි වෙනවා. ඒ අජත්ත පැත්තෙන් බලනවා. බහිත පැත්තෙන් ඊට වඩා ටිකක් පහසු ගතියක් සමහර විට තියෙන්න පුළුවන්. ඒවා හැබැයි එක එක්කෙනාට ගෝචර වෙන මට්ටම අනුව වෙනස් වෙනවා. එහෙනම් අපිට හිතන්නේ දහමට අනුව ගත්තොත් කොයි පැත්තේ හරි මෝඩකමට කරන වැඩ මෝඩකමට හදන දෙයක් කියන එක දකින්න පුළුවන්. ඒ කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ කියන මාර්ගකම දකින්න පුළුවන් නම් එතන ඒ පටිච්ච සමුප්පන්න බව පේනවා. මේ මෝඩකම තියෙනකන් ඔබ කියනවා මෝඩකම නැත්නම් උපදින්නම බෑ. ඒ මතක තියාගන්න උපදින්නම බෑ කියන එක තමයි නිරෝධය කියන්නේ. යෙදෙන්නෙම නෑ. ඇතිලන්නේ නැති වෙන ස්වභාවයක් එහෙම නෙවෙයි. උපදින්නම නැති නූපදින ස්වභාවය තේරුම් ගන්න මේ යෙදෙන්න වෙනවා. ඉතරේ හම්බුනත් දන්නේ නැහැ. ඒකම තමයි.
හොඳයි. ඉතරක් ගන්න බොහොම තියෙනවා.
අනාරේ අහන්න තියනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්.
මට තව චුට්ටක් එක පැහැදිලි කරන්න. අපි මේ දැන් අහන දකින තැනම මම ඉන්නවා මට මේ ලෝකේ හදා ගන්නවා කියන එක ඒක කොහොමද අපි දැන් මේ නුවණින් දකින්නේ කියන එක මේ මෝඩකම හින්දායි මට ලෝකේ මේ සැකසෙන්නේ කියන එක.
ඔව් ඒක මේ නුවණින් දකින්න කලින් මෝඩකම අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒක නේ රැවටුණා කියන ගතිය දැක්කොත් තමයි රැවටීමේ මිදෙන්නේ. දැන් අපි අර ඉස්සෙල්ලා උදාහරණේ අර කාන්තාවක් දැක්කා කියනකොට රැවටුණා කියලා දන්නේ නැති කෙනාට එතනින් මිදෙන්න බැහැ. රැවටුණා කියලා දැක්කොත් තමයි හොයන්නේ ඇයි මොකද්ද රැවටීම මොකද්ද මුලාව කියන එක. ඒක නැත්තම් අර බල්ලා වතුරට ඉබිලා බුරනකොට බල්ලා දන්නේ නැහෙනේ රැවටිලා කියලා. ඉතින් එයාට ඒ රැවටිලා කියලා දන්නේ නැත්නම් ඒකෙන් ඉඳන්න අවශ්‍යතාවයකුත් නැහැ. පළවෙනි දේ තමයි මුලාවක ඉන්නවා නම් මුලා වෙලා කියලා දැනගන්න ඕනේ. එහෙම දැනගත්තේ නැත්නම් එතන කිසිම ප්‍රශ්නෙකුත් නැහැ. හොයන්න දෙයක් නැහැ රැවටුණා කියලා දන්නේ නැහැ. හරි. ඒ බල්ලා වතුරට බුරනවා. ඒ දැන් බුරා ඉදී නැත්නම් ඒ එතන මොකක් හරි සිද්ධියක වැරැද්දක් එහෙම නැත්නම් පීඩාවක් දුක මොකක් හරි ඒ වගේ කරද විතරයි එතනින් එහාට එකෙන් මිදෙන්න උත්සාහයක් හරි හොයන්න හරි පෙළඹෙන්නේ. ඒක පළවෙනි දේ තමයි ඒ මුලා වුණා නම් මුලා වුණා කියලා දැනගන්න එක. ඒකට අපි හිතමු දැන් කාන්තාවක් දකින්නකොට අපිට හිතෙන්නේ නැහැ සාමාන්‍ය රැවටුණා කියලා. ඒ කියන්නේ එදී ඒ ශරීරයේ තියෙන හැබැයි දැන් සිතේ සැකිල්ලක් නම් දැන් කාන්තාවක් හිතුවට සැකිල්ලක් දැකලා. ඒක කාන්තාවක් දැකීමේ මොනවා හරි අඩුවක් තියනවා කියන එක සමහර විට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට සැකිල්ලක් තියනවා කිව්වත් මම කියපුවා ලෝකෙට අහු වෙලා මොකද බාහිර දෙයක් සිහිතලා ඒ දැනගත්තු මම ඉන්නවා. එතකොට ඒ එතනත් අඩුව අපිට දහමෙන් තේරුම් ගන්න වෙනවා. දැන් අපි නොදන්න දෙයක් මේ බුදු කෙනෙක් දේශනා කරා. ඒකට අපි අවබෝධ කළාද ඒ බාහිර ස්වභාවයේ සංකත බව, පටිච්ච සමුප්පන්න බව, අවිද්‍යා ප්‍රත්‍යයෙන් බව. අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එකේදී ඔය ඔක්කොම අහුවෙනවා. ඒ කියන්නේ මෝඩකම තමයි ඉපැද්දුවි. මෝඩකම යෙදුන් නැත්නම් උපදින්න බැහැ කියන ධර්මතාවය. එතෙන්දි තමයි ඔන්න දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා නම් රූපයක් දැනවීමේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකෙන් මිදෙන්න හරි නැත්නම් ඒක ඇත්ත දකින්න ප්‍රඥාව වඩන්න බුදුරජාණන් වහන්සේ මොනවා හරි කියා දීලා තියෙනවා. එතකොට අපිට මාර්ගයක් විදිහට සතර සතිපට්ඨානය හරි ආර්ය අෂ්ටාංගික මාර්ගය හරි දේශනා තියෙනවා. අන්න ඒවා අවශ්‍ය වෙන්නේ මොකද කියන එක පේනවා. ඒක පේන්න නම් ඉස්සෙල්ලා අපි අඩුවක් නැත්නම් අපිට පීඩාවක් මේ නිසා කරදරයක් දුකක් මොකක් හරි අන්න එහෙම ස්වභාවයක් තියෙනවා කියන එක මේ දැනුනොත් තමයි මේක හොයන්නේ. එහෙම නැත්නම් අධික ප්‍රඥාවක් යෙදෙන්න ඕන මෙච්චර වැරද්දක් වෙලා තියෙනවා කියලාවත් තේරුම් ගන්න. ලෝකය හටගත්තා කියලාවත් තේරුම් ගන්න. ඒත් ඒ සමහර සූත්‍ර තියෙනවා ලෝකය හටගත්තා නම් ඒ හටගත්තේ දුකමයි. සමිති සූත්‍ර වගේ වයි ඒවත් තියෙනවා. ලෝකය හටගත්තත් දුක හටගත්තත් සත්‍යය හටගත්තත් ඒ හැම එකක්ම නෑ අවිද්‍යාව මත කියලා. එහෙම නැත්නම් ආයතන මුලාව මත කියලා විස්තර කරන තැන් තියෙනවා. ඒ කියන්නේ අපිට එකපාරට මේක මේ මුලාවක් යතුණා කියලා තේරුම් ගන්න අපහසු නම් ධහම ටිකක් හරි දැනගත්තොත් ඒ බුදුරජාණන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා කියලාවත් එතනින් ඒ අඩුව හොයන්න යන අර උත්සාහයක් කරගන්න මෙතන වැරද්දක් කියලා තියෙනවා කියලා තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් හරි පුළුවන් මේ මූලික මට්ටම. හැබැයි ප්‍රඥාව වැඩෙනකොට Tamanටම තේින්න ගන්නවා මෙතන වැරදිලා මෙතන මේ පීඩාවක් තියෙනවා මේ නිසා කියලා එහෙම එන මට්ටමට ඒ මට්ටමට එන්න නම් යම් කිසි ප්‍රඥාවක් වැඩෙන්න ඕන. එහෙමමහත් මේක කිසිම වැරද්දක් නැහැ කියලා මට්ටම තමයි සාමාන්‍ය ලෝකයයි. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂණ ස්වභාවය. එතනින් එහාට යන්න එක්ක දහමක් ඇහෙන්න ඕන නැත්නම් Tamanටම මේක මේ මෙතන මොකක්ද වූ ප්‍රශ්නයක් තියෙනවා කියන පැත්තවත් තේරෙනවා. පැහැදිලි වුණාද ඒක තව විස්තර කරන්න ඕනද?
එතන වෙනකම් පැහැදිලි දැන් මන්ට දැන් අපි දහම අහලා තියෙනවා මෙහෙම අපි සකසගෙනයි මේ දුක් විඳින්නේ කියන එක අහලා තියෙනවා මේ සකසගන්නේ අවිද්‍යාවෙන්ද කියලා අහලා තියෙනවා ඒ සැකසෙන දේ දැන් අපි හිතමුකෝ අපි මොකක් හරි දුකක් විඳිනවා නම් මේ සතර හදාගත්ත හින්දායි අපි මේ දුක විඳින්නේ ඉතින් මේ ගමන නිවා කරන්නට නම් මේ දුක දකින්න ඕනේ මේ දුකට පිළියම් හොයන්න ඕනේ කියලා ඒ ගමන දැන් යන්නේ. එතකොට දැන් අපි දැන් දුක දකිනවා මේ මේ හින්දා මේක අපි සකස් කරගන්න හින්දා මෙතන දුක තියෙනවා කියලා. එතකොට එතනින් නිදෙන්න දැන් මේ ඇහැ හින්දාමයි රූප පේන්නේ කියන එක ඒ ගැන පොඩ්ඩක් විග්‍රහ කරන දැන් අපතන හරි මහත් දැන් ඒ කියපු ටික තේරුණා. දැන් අපි මෙතෙන්ද මේ පියවර තබන්නේ මොකක් හරි දුකක් එක්කෝ අපි ඉඳලා නැත්තම් දහම අහපු හින්දා මෙතන දුකක් තියෙනවා ඒකින් මිදෙන්න ඕනේ කියලානේ එන්නේ දහමක් හොයන්නේ. හරි එතකොට එතනින් එහාට දැන් අපි දැන් මේ දකින්න තැනම අපි රැවටෙන්නේ නම් අපි මේක සකසගෙන නම් මේ දුක විඳින්නේ එතනින් මිදෙන්න ඒක සුප්පක් තව ඉස්සරහට පැහැදිලි කරන්න.
ඒකේ දැන් යම් කිසි විදිහකට මෙතන දුකක් තියනවා කියලා දකින්න පුළුවන් නම් ඒක ඇත්තටම ඒ ප්‍රඥාවක් යම් කිසි මට්ටමක. එතකොට අපි දුක දැකලා තියෙන්නේ අර පුද්ගලයාට දැනෙන දුකද නැත්නම් මේ පවතින දුක්ඛ ආර්ය සත්‍ය පැත්තෙන්ද කියන එක චුට්ටක් බලනවා. ඒ කියන්නේ අපිට දැන් සම්මතයේදී අපිට සමහර වෙලාවට මේ එදිනෙදා ජීවිතයේදී මොනවා හරි කරගන්න බැරි වුණහන් දුකයි. සල්ලි හොයාගන්න බැරි වුණහන් දුකයි. නැත්තම් තියෙන දේවල් නැති වුණහන් දුකයි. ඒ වගේ මට්ටමක දුකකුත් තියෙනවා. ඒ මට්ටම මතක තියාගන්න සාමාන්‍ය ලෝකයා ගෝචර ලෝකයා දකින මට්ටම. හැබැයි මේ දුක්ඛ ආර්ය සත්‍ය කියනකොට ඊට වඩා ගැඹුරුයි. ගැඹුරු කියන්නේ අර ලෝකයා දකින ඇත්තම නෙමෙයි එතනින් එහාට කියමත් තමක් තියෙනවා. ඒත් මේ ආයතන මට්ටමේම දුක දකිනවා නම් අර සාමාන්‍ය ලෝකයාට ඒක පේන්නේ නැහැ. ඒ කියන්නේ අපි රූපයක් තිබුණාට ඉතින් අපිට මොකද තියෙන දුක? ඇහෙන් දැක්කව මොකද්ද තියෙනවා? මම එලෙන්නේ නැහැ, ගෙතෙන්නේ නැහැ කියන මට්ටමට යනවා. ඒක හරියට තේරුම් ගන්න අපි ඉන්න මට්ටම අපි මූලාවක ඉන්නකොට අපිට ඇත්ත පේන්නේ නැහැ. ඒක එහෙනම් තමයි අර ප්‍රමාවලින් මේක තේරුම් ගන්න කියන්නේ. දැන් වතුරට බල්ලා එබෙනකොට අන්න බල්ලා පුරනවනම් තරහගත්තු එකේ දුකක් ඌට දැනෙන්න පුළුවන්. ඇලුනනම් ඒ ඇලීම නිසා යම් කිසි දුකකටපත් වෙනවා නම් සමහර විට ඒකත් අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ටිකක් දුරට බල්ලාගේ මානසිකත්වෙම නැතුව ඒකෙන් ටිකක් එහාට සාමාන්‍ය මනුස්ස මට්ටමකට හිතන කෙනෙකුට දැන් දන්නවනේ තරහ ගත්තනම් ඒක දුකක් කියලා. නැත්නම් ඒක ඒකෙන් දුක ඇතිවෙනවා කියන එක. එතකොට අපි හිතමු මේ මට්ටමෙන් දැක්කලා අපි තරහ යන එකයි එළෙන එකයි යම් කිසි මට්ටමකට අඩු කරගන්න පුළුවන්. එතකොට එන්නේ ඇලීම් ගැටීම් අඩු කරන එක. එතෙන්දී අපි දන්නේ මේ අඩුවීම ඇත්තටම මේ නැති වුණාද නැත්නම් යටපත් වුණාද කියන එක. එතෙන්දීත් අපිට දහමට ගලපලා බලන්න වෙනවා. එතකොට දැන් අපි ඕන භාවනාවක් කළොත් ඇත්තටම ওই තරහයි ඇලීමයි අඩු කරගන්න පුළුවන් ගොඩක් වෙලාවට යටපත් වෙනවා. හැබැයි එතනද මේ බුදුදහමෙන් ගන්න ඕන තැන. දැන් අපි හිතමු මේ බල්ලා මොනවා හරි භාවනාවක් කරලා මේ අර තරහ යන ගතිය අඩු කරගන්න පුළුවන්. හැබැයි වතුරට එබුණහම බල්ලෙක් පනෝන ගතිය වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා බාර ගන්න ගතිය තියෙන්න පුළුවන්. උඹ හිතනවා බල්ලෙක් ඉන්නවා මම එළින්නේ නැහැ ගෙතෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ බල්ලව උදව් කරගෙන අර්ථකථන නෙමෙයි පින්පත්ත කරන්නත් පුළුවන්. මට බඩගිනි ඇති කන්න ටිකක් දෙන්න ඕන කියලා හොඳ චේතනාවක් තියලා පින්පත්ත කුසල්පත්ත වැඩි දියුණු කරගන්නත් පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙකේම හිටියට අර බල්ලෙක් සකස් කරගත්තේ මෝඩකමට නේද කියන පැත්ත දැක්කේ නැත්නම් අනේ එතනයි අපි ටිකක් ගැඹුරින් තෝරගන්න ඕනේ. කියන්නේ ඔය ඒ බල්ලා පටිච්ච සමුප්පන්න බව මේ මෝඩකම තියෙන කන්නේ බල්ලෙක් උපදී. මෝඩකම යෙදුම් නැත්නම් ඔහම සිද්ධියක් වෙන්නම බෑ. ඉපදෙන්නෙම නැහැ. හටගන්නෙම නැහැ කියන ධර්මතාවය. අනේ මේ මට්ටම අර ඉස්සලා කීපයක තවට ටිකක් ගැඹුරට යනවා. ඒක අපේ ආයතන පැත්තට යනවා. දැන් අපි කාන්තාවක් ඉන්නවා කියලා දැනගත්තේ ඇහෙන් දැකලා හිතෙන් හිතලා නේ. දැන් බල්ලා වතුරෙක් බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තත් ඇහෙන් දැකලා හිතෙන් හිතලා නේ. ඒත් අපිත් ඉන්නේ බල්ලාගේ මානසිකත්වෙද තාම. ඇහෙන් දකින දකින දේ එළියේ තියෙනවා කියන මට්ටමේද ඉන්නේ. එහෙම වුණත් මේක මොකක්ද අඩුවක් තියෙනවා නේද කියන පැත්තක් දකින්න පුළුවන්.
එහෙනම් කරන්නේ එහෙමයි. එතකොට දැන් ඒක ගලපන්න පුළුවන් අපිට. දැන් හිතමුකෝ ආර්යයන් වහන්සේලා එතකොට ඉන්නේ අර බල්ලා රැවටිලා බුරන දිහා දකින කෙනා විදිහටද?
ඔව්. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා අපිව දකින්නේ නේද?
ඔව් ඔව්. ඒ කියන්නේ දැන් අපි දැන් මම දකින්නවා බල්ලෙක් වතුර වලට බුරනකොට මම දකින්නවා මේ බල්ලා රැවටීමකින් බුරන්නේ කියලා.
ඔව්.
ඒ මත්තම උඩට අන්නා අම්ෙන් තේරුම් ලබන්නේ පැහැදිලි මාතය.
ඔව්. ඒ කියන්නේ සාමාන්‍ය පෘථග්ජන කෙනා ලෝකේ හදාගෙන ඇලෙනකොට හරි ගැටෙනකොට හරි ආර්යයන් වහන්සේට පේන අර මොන මෝඩකමටද නේද? ආයතන හදාවේ දෙයක් ඕබෙන එකට ඇලෙනවා ගැටෙනවා.
ඒක ඇත්තක් කරගෙන ඇලෙනවා හෝ ගැටෙනවා.
අන්න.
එහෙනම් ඒක බාහිරමෝසේ දැන්
උත්තරාගෙන.
ඔව්.
අපේ මෝඩකමට ලෝකයක් හදාගෙන ඒකට එක්ක ඇලෙනවා නැත්නම් ගැටෙනවා.
නැත්නම් ගැටෙනවා. එතකොට දැන් උපේක්ෂාව තුළට ආවත් ආයෙත් අර මට්ටමම නේද? එතකොටත් මේ බල්ලා ඇත්ත කරගෙන ඒ බල්ලා ඇත්ත කරගත්ත බල්ලා වෙනුවෙන් තමයි උපේක්ෂාවක් හටගන්නේ. වතුර වලේ බල්ලා ඇත්ත කරගෙන එතන උපේක්ෂාවක් හදා ගන්නවා. එතකොට තුනින්ම මිදෙන්න ඕනේ.
ඔව් ඇත්තටම ඒ තුනින්ම මිදෙනවට වඩා ඒ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා පෙන්නන්නේ උගාව තේරුම් ගන්න කියන එක.
එහෙමයි.
බල්ලෙක් හැදුවා කියන එක මෝඩකම මතනේ පැනුනේ කියන තැන. ඒක තමයි ඒකේ අර ඒක හටගත්තේ කොහමද? අවිද්‍යාව මත ආයතන මතව මතයි ආව පැන. හැබැයි ඒක තේරුම් ගත්තා කියලා පණවන එක නවතින්නේ
නැහැ.
නැහැ. ඔව්. ඉස්සෙල්ලා තේරුම් ගන්නවා. මෙතන වැරද්දක් වෙනවා කියන එක තේරුම් ගන්නවා. ඒ නිසා අපව දුකටපත් වෙලා. නේද? දුකක් හටගෙන ඒ දුක තමයි අර දැන් ඔබතුමා ඉස්සෙල්ලා කිව්වේ අර සංඛාර දුක්ඛය කියලා එකක්. සංඛාර දුක්ඛය කියන එක අපිට ඇඟට දැනෙන එකක්වත් හිතට දැනෙන එකක්වත් නෙවෙයි.
නෙවෙයි.
දැන් ලෝකය දන්න දුක්ඛ මේ ශරීරයට එන දුකක් වෙන්න ඕන. නැත්නම් මනසට එන දුකක් වෙන්න ඕන නේද? සම්මතේ ඉතිගත්ත මට්ටම. හැබැයි මේ සංකාර දුක්ඛය කියන එක එක කයට දැනෙන එකක්වත් මනසට දැනෙන එකක්වත් නෙමෙයි ප්‍රඥාවට ගෝචර එකක්. ඒක දකින්න ඉන්නේ ප්‍රඥාව. අන අතනයි වෙනස්. එතකොට යන්නේ දුක්ඛ ආර්ය සත්‍ය පැත්තට. එතන සාමාන්‍ය ලෝකයාට තියෙන දුක. එතකොට ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැක්මකට එන ඕන සම්මා දිට්ඨිය ලෝකෙන් ඈතර වෙන සම්මා දිට්ඨියට. එතෙන්දී අර අපිට නිකන් සාමාන්‍ය මට්ටමේ කෙනා දකින දුක නෙමෙයි එතනින් එහාට. ඒ කියන්නේ දැන් අර බල්ලෙක්ගේ උපමාවෙන් ගත්තොත් දැන් බල්ලා එක්ක තරහක අරන් පුරන එක දුකයි කියන එක ඕන කෙනෙකුට දකින්න පුළුවන්. බල්ලට ඇලිලා දුක් විඳින එකක් ඕන කෙනෙකුට. ඒ කියන්නේ තනගෙනේකට තේරුම් ගන්න පුළුවන්. හැබැයි බල්ලෙක් හදාගත්තු එකම බල්ලෙක් පැනවීමම දුකයි කියන එක දකිනනම් ඒ පැනුනේ කොහමද කියන එක හොයාගන්න. එන්න මේ මෝඩ කමටයි බල්ලෙක්ව උපද්දගෙන තියෙන්නේ කියන මට. අන්න එතනින් තමයි මේ ආර්ය දර්ශනයේ පැත්තට හැරෙන්නේ. ඔක සමහර විට උපේක්ෂාව කියන ඒ මට්ටම ඔකර සූත්‍ර කීපයක තියෙනවා. චූල වේදල්ල සූත්‍රයේ මතක ඇති සමහර විට අර උපාසක උපාසක ප්‍රශ්න අහන්නේ ධම්මදින්න රහත් තෙරණියගේ. ඒකේ වේදනා ගැන අහන කොටසේදී අපිට ටිකක් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ වේදනා කීයක් කියනද වන් තුනයි කියලා මොනවද වම් සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්කම සුඛ වේදනා කියනවා. ඊළඟට ඒ වගේ අනුසය මොකක්ද අහනවා. ඒක යටි තියෙන්නේ. එතකොට සුඛ වේදනාවේ රාග අනුසය. දුක්ඛ වේදනාවේ පටිඝ අනුසය. ඊළඟට උපේක්ඛා වේදනාවේ අනුසය මොකක්ද අහුවහන් කියනවා අවිජ්ජා අනුසය කියලා. එතන උපේක්ෂා මට්ටමට පත් වුණාට අවිද්‍යාවේ නැහැ එතනත් තව හොයන්න තියෙනවා. එතනම ඊළඟට පෙන්නනවා තව විස්තර ටිකක් ඕවයි අර අහනවා ඒවයි ප්‍රතිභාගය මොකද්ද කියලා. කියන්නේ ඒකේ අර්ථත් මොකද්ද වගේ ප්‍රශ්න ටිකක්. ඒක සුඛ වේදනාවේ ප්‍රතිභාගය දුක්ඛ වේදනාව දුක්ඛ වේදනාවේ ප්‍රතිභාගය සුඛ වේදනාව කියන්නේ. ඊළඟට මේ උපේක්ඛා උපේක්ඛා වචනේ මේ අදුක්ඛම අස්ඛ වචනේ එතන දුක්ඛම සුඛ වේදනායි ප්‍රතිභාගයේ මොකක්ද අහනවා. එතකොට ඒක අවිද්‍යාව. ඊළඟට අවිද්‍යාවේ ප්‍රතිභාගයේ මොකක්ද අහුවහම විද්‍යාව කියනවා. ඊළඟට විද්‍යාවේ ප්‍රතිභාගයේ මොකක්ද අහුවහම විමුක්තිය කියලා උත්තර දෙනවා. විමුක්තියේ ප්‍රතිභාගයේ මොකක්ද අහුවහම නිවන. අන්නත්තන පේනවා ඒ උපේක්ෂා මට්ටමේ ඉඳලා ඒකෙත් තියෙන අවිද්‍යාව යෙදෙන හින්දා ඒකෙන්ගන් ඒ නිවන දක්වා ප්‍රඥාව වැඩෙනකොට ඒ යම්කිසි අනුපිළිවෙලක් එතන වෙන්න ආයෙ වගේ ඒ සුක්ෂකීපයක් තියෙනවා. ඒකම මතක් කරන්න අර දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් කියනවනේ එක වෙලාවක මේ සත්‍ය උත්සාහ කරන්න ඕන අප්‍රමාද වෙන්න ඕන නැත්නම් හිස ගිනිගත් කෙනෙක් ඉන්නේ නිවන ලෙස උත්සාහ කරන්න ඕන රාග දේශ දුරු කරන්න කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා දේවතාව එහෙම නෙමෙයි ඒ හිස ගිනිගත් කෙනෙක් ඉන්නේ නිවන ලෙස උත්සාහ කරන්න ඕන මේ සත්‍ය සක්‍රාය දික්තිය දුරු කරන්න කියලා. රාග දේශ දුරු කරන්න නෙවෙයි කියලා. එතනිනුත් අදහස ටික මත කරගන්න පුළුවන්. පැහැදිලි. පෙරවන් සරණයි.
පැහැදිලි කියන්නේ පැහැදිලි මහන්සියා පෙරවන් සරණයි.
ප්‍රමනාරි අහන්න තියනවා නේද?
පෙරවන් සරණයි. මේ දැන් අපි මේ මොනවා හරි දැක්ක ගමන් හරි ඇහුව ගමන් හරි සසරේ යන එක නවත්තන්න කියලා එක අපි කොහොමද ඒක කරගන්නේ? හිතිය දැක්කම හරි අහුවම හරි ඒක සසරේ යන්නේ නැති විදියට ඒක නවත්ත ගන්න කොයි විදියටද අපි ඒක යොදන්න ඕනේ?
සසරේ යනවා කියලා දන්නේ කොහොමද? අනා හරි දැක්කහම
කැටැලීමක් හෝ ගැටීමක්
ඇලීමක් හරි ගැටීමක් හරි ඇවිල්ලා ඒක පස්සේ දිගින් දිගට හිත හදනකොට නේද?
එහෙමයි.
අපිට ඒ වයින් තව තව දිගට දිගට චේතනා හදලා හදා කර්ම කරනවා නේ.
ප්‍රපංච වගේ ඒ වගේ හදා ඉතාලර දිත්තේ දිත්ත මන්තන් හරි සුතේ ඒ වගේ අපි ඒක එක සැරේටම කොහොමද ඉතින් හැමතිස්සෙම කොහොමද ඒක ප්‍රැක්ටිස් කරලා ගන්නෙ? ඒ විදිහට පොඩ්ඩක් පැහැදිලි කරන්න.
ඒක එකතරේටම පුළුවන් වුණා නම් බුදුරජාණන් වහන්සේ හැමෝටම ඕක කරන්න කියනවනේ නේද?
ඒ
ඔව්. අපිට බුද්ධ දේශනාවලම අහුවෙන්නේ දෙන්නේ කොට හරි තුන් දෙනෙකුට හරි තමයි ඔය උපදේශය දීලා තියෙන්නේ. බාහ්‍ය දයාව චීරියට නේද? අහලු සුසුත. අනිත් අයට ඒක වෙලා නැහැ.
ඈ?
ඔව්. ඒකද එහෙම වෙන්නේ නැත්තේ?
විද්‍යාව
නම් ඒ කතාව ඇහුවොත් තේනවා බොහොම
වයි ඒගොල්ලන්
වගේ
ඈ වයසට ගිහිල්ලත් මාළුකේ පුත්ත ගොඩක් වයසයි ඉත ගිහිල්ලා නේද ඒක?
ඔව් වයසට ගිහිල්ලා හින්දා කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ කියලා කෙටියෙන් ධර්මයක් දේශනා කරන්න කිව්වා. ඊළඟට බාහිර චීරිය ඒත් කිව්වේ ඒ වගේ එකක් අර පින්න පාතේ වඩින අතරේ නේද? කොයිදයි මේක දන්නේ ඔබ වහන්සේ මෙරෙයි දන්නේ. ඒ වගේ ඒ බොහොම ඒ මට්ටමකට දැකපු අය අර විතර මරණ සංස්කෘතිය පැත්ත හොඳට වැඩුණා වෙන්න පුළුවන්. අනිත් එක තමයි දැන් බාහ්‍ය දාර්ශනිකයේ කතාවක් තියනනේ එයා මොන වගේ කෙනෙක්ද කියලා. අබෝම හිත
දියුණු
කරපු
කරගත්ත කෙනෙක් අංචාරේ දියුණු කරගත්ත කෙනෙක්.
ඔව් සංසාරේ ග්‍රහම් කොහම භාවනා කරලා ඒජිත්ෙක් අෂ්ට සමාපatti ලබාගෙන රහත් කියලා හිතන් හිටිය කෙනෙක්. ඔව් අන්තර දේවතාවෙක් කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ වගේ.
ඔව්
ඒක අපි තේරුම් ගන්න ඕන ඒ මනස බොහොම උසස් නේද? ඒ වගේ කෙනෙකුට තමයි ඒ උපදේශය දීලා
තියෙන්නේ.
දැනීම හොයන්න ගියොත් නැන්නේ කියලා එක ටිකක් දැන් වැඩි වෙන්න පුළුවන්. හොයන්න එපා කියනවනේ හොඳ. හැබැයි එතනට එන්න අපි තේරුම් ගන්න ඕන දේවල් ටිකකුත් තියෙන අපේ සත්‍ය ප්‍රඥාව එකතරේට තේරි මට්ටමින් කරන්න පුළුවන්ද කියන එක ඒක ඉතින් එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒක
ඔව්
ඒ මට්ටම තමයි කොහොමද ඒක. එතකොට අපිට පුළුවන් නම් මේ මුලා වෙන මත්තම කොහෙන් හරි හොයාගන්න. මෙන්න මෙතන මුලා. දැන් ඔබතුමේ කිව්වේ අර සසරේ යනවා කියලා. දෙයක් ඇහලා ඇලෙනවා කියනවා නම් සසරේ යනවා. මේක තේරුම් ගත්තා. එහෙම නැත්නම් එකෙන් අපිට පීඩාවක් කියලා තේරුම් ගත්තත් ඒත් හරි. මනසට කිසි නිදහසක් නැහැනේ නේද? සරා අරන් බැන බැන ඉන්නකොට ඇවිදලා දිගින් දිගට යනකොට.
එහෙම.
තමෙන් හරි දකින්නවා නම් ඒකයි මම කිව්වෙ මේ කරදරයක් ප්‍රශ්නයක් තියෙනවා බව දකින්න පුළුවන් වෙනවා. ඒ දැක්මම උදව් වෙනවා Tamanta මාර්ගේ පත්තව ගන්න මූලික මාර්ගම. හරි. ලෝකෙට අයිති මාර්ගම නැත්නම් පූර්ව ප්‍රතිපදාව පැත්තෙන් ඊළඟට ආර්ය ප්‍රතිපදාවට එන්න. ඉතින් ගොඩක් වැදගත් ඒ දැන් කරද්දත් දැක්කොත් තමයි අපි ඒකෙන් මිදෙන්න හරි හිතෙන්නේ හරි උත්සාහයක් ගන්න හරි පෙළදෙන්නේ. ඒක හරි වැදගත් නේ. දැන් මොකක් හරි අරමුණක් දැනගත්තාම ඒක දිගින් දිගට යනවද කියන එක බලන්න. යනවනම් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඊළඟට හොයයි ඒකේ පීඩාවක් තියෙනවා කියලා දැනෙනකොට ඒ යන ගතිය අඩු කරන්න මූලිකව ඒක තමයි සාමාන්‍යයෙන් ඔය අපි සමතේකින් කරන්නේ ඒ දිගින් දිගට යන එක අඩු කරන එක. විදර්ශනාව පැත්තෙන් වෙන්නේ ඒ රැවටෙන ගතියම අයින් කරන එක. ඉතින් ඒ සඳහා තමයි අපි එක එක පැතිවලින් මේ ධර්මය සාකච්ඡා කර කර බලන්නේ. දැන් අපි යම් කිසිම තැනක දුක දකින්නවා නම් අඩු ගානේ එතනින් හරි මෙතෙන්න විස්සක් එක තමන්ටම මූත්‍රමට්ටමට වැටෙන්නේ නැත්නම් ඒ දහන්නෙන් අපිට හොයා ගන්න පුළුවන්. ඒක ඉතින් ඒ මොන මට්ටමටද අහන්නේ කියන එක අරුම තමයි කතා කරන්නේ. සාමාන්‍යයෙන් මේ හිත දිහා බලා ඉන්න පුරුදු උනක් තියනවා මේ දිගින් යනවාද නැත්නම් ඒක දිගින් දිගට යන එක ගොඩාක් වැඩි නම් කලබල වැඩි නම් අර සමත්ය මට්ටමෙන් පුළුවන් ඒක අඩු කරන්න. අපි තව කරම තරහ යන එක ගොඩාක් වැඩි නම් සමහර විට මෛත්‍රිය වටනකොට ඒ තරහ ගැස්සියක් කරන්න. එහෙම නැත්නම් එන ඕනම හිත එකඟ කරන වැඩ පිළිවිලක යනකොට ඒ සලු මට්ටමේම යටපත් කරගන්න. හැබැයි ඒක විදර්ශනා කියන එකත් ඔළුවේ තියා ගන්නවා. ඒවා ලෝකෙට අයිති ක්‍රම.
ඕකේ.
ලෝකෙට පෙර වෙන විදිහ නම් අනිවාර්යෙන් අර අවබෝධ වෙන්න ඕන මේකේ අර කිව්වේ වචන.
ඔලේ දැන් ලෝකෙන් එතර වෙන්න නම් අපි නිතරම අර අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒ විදිහටම බලන්න ඕනේ නේද? ඒ කියන්නේ අර හේතුවක් නිසා හැදුනා කියන එක ඒ විදිහට හැමදේ එන දෙයක් අපිට එන සිතුවිල්ලක් හරි මොකක් හරි දැක්ක දෙයක් හරි ඇහුණ දෙයක් හරි හේතුව
අඳුර ගන්න පුළුවන් වෙන්නේ ඒකේ හේතුව අවිද්‍යාව දක්වා යන්න පුළුවන්. එන්න මෙතන වැරදිලා මෝඩකමටයි යෝග උනේ කියලා දකින්න පුළුවන් නම් එතකොට ඒකේ අනිත් පැත්තත් පේනවා. එහෙම නොවුණා නම් ඔහම වෙන්නේ නැහැ.
නේද? ඔව්. ඒ වෙලාවෙත් ඉතින් හැබැයි ඒ වෙලාවෙත් දැන් අපි තාම ඉතින් මේ අවිද්‍යාවෙන් ඉන්නේ. අපි ඉතින් තාම එතකොට මෙතන කෙනෙක් පණවාගෙන තමයි නේද ඉතින්? අපි දැන් බත් කෙනෙක් ඉන්නවා කියන
ඒකක් දකින්න පුළුවන් නෑ නෑ කෙනෙක් ඉන්නේ නැහැ මෙහෙම අර.
ඔව්.
ඒකට ඒතකොට දකින්නවා වැරද්දක් නේද?
හා.
කෙනෙක්
මම කියලා අරගෙන ඉන්නේ
කියලා නේ? ඔව්. මම කියලා අරගෙන කියලා වැරද්දක් දකින්නවා. එහෙනම් ඒ වැරද්දේ ඇති උනේ ඇයි කියලා ඒ දහම පැත්තෙන් හොයන්න පුළුවන් වෙනම.
ඔව්.
ඒ අවබෝධයේ එක මෙන්න මේ වැරද්ද නිසා මෙහෙම කෙනෙක් ඇති වුණා. මේ වැරද්ද නැත්නම් ඇති වෙන්න බෑ කියලා නුවණක්
කියනවා.
අපේ සමුදය හොයන්න කියන සමුදය ධම්මානුපස්සී සමුදය දකින්නවා. සමුදය දැක්ම තුළ මාර්ගේ වැටෙන්න පටන් ගන්නවා. අර සත්‍යපට්ඨානේ වගේ ගත්තහම හැමතිස්සම ඒක පටන් ගන්න තියෙන්නේ සමුදය ධම්මානුපස්සී. ඒක බුද්ධ දේශනාවනේ. ඒ කායන ප්‍රහණාව ගත්තොත් කියන්නේ කායේ කායන පස්සේ විහෙරේ කියන එක. සමුදය ධම්මානුපස්සී වා කායස්මි විහෙරේ. යගනේ කරන්න කියන්නේ දැන් මේ දකි
සමුදේ. ඒ වෙලාවේ සිටි අර ලෝකෝත්තර පැත්තෙන් ඉස්සෙල්ල බලන්න වෙන්නේ. දැන් අපි අර කයක් තියෙනවා, කයේ අසුබයයි ලෞකික පැත්තෙන්නේ. ඊට පස්සේ තමයි ලෞකික පැත්තෙන් නෙවෙයිනේ. ඔව්.
කයේ අසුබය
දකින්න එපා.
ඔව්. කය හටගත්තේ කොහොමද කියලා දකිනවනම් දැන් මේ මොහොතේ උනත් ඔව් මේ මොහොතේ උඩත් අන්න කැමතිනම් බලන්න. දැන් තමන්ගේ ශරීරය මොන ඉරියව්වේද තියෙන්නේ කියලා අහුවොත් සමහර විට වාඩි වෙලා ඉන්නවා.
වාඩි වෙලා
නේද?
එහෙමයි.
ඔව්. දැන් බලන්න වාඩි වෙලා ඉන්න ශරීරයක් තියෙන බව දැනගත්තේ කොහොමද? මොන ආයතන වලින්?
පේන්නේ නැහැ. දැනීම තමයි.
හරි. මනසට පේන්නේ නැහැ. මට දැනෙනවා. හරි.
දැනීම
ටිකක් තියෙනවා. ඊළඟට දැනීම ටික කියන්නේ ශරීරෙද මුළු ශරීරෙම?
නෑ.
එතකොට වාඩිලා ඉන්න ශරීරය ගැන කිව්වනේ. ඒක හදුනේ කොහොමද? කොහෙද? මොන ආයතනේ?
ඒක මනසින් තමයි දන්නේ මේ වාඩිලා ඉන්න මනස.
හරි. ඔව්. එතකොට තේරුම් ගන්න ඕන ආයතන දෙකක් වැඩ කළා. ආය ආයතනයයි
මනස.
එළවේ ඇහැ වැටකලේ නෑ. ඇහැට නෙමෙයි ඔය වාස්තුලා ඉන්න ශරීරේ පෙනුනේ.
පෙනුනේ.
ඒක කොහටද ඒක පෙනීම තියෙන්නේ? මනසට. ඔව්. දැන් බලන්න ඔය මනසට පෙනුන ශරීරය ඊය අපි බාරගත්තු ශරීරේ වාඩිලා පුතුලේ වාඩිලා ඉන්නවා කියන ශරීරෙයි වෙනසක් තියෙනවා. චිත්තට පේන ශරීරය අල්ලන්න පුළුවන්.
අල්ලන්න බෑ. මනසට පේන ශරීරය අල්ලන්න බෑ.
ඔව් වාඩි වෙලා ඉන්න ශරීරය නම් ඇල්ලුවත් අහු වෙනවා නේද?
අල්ලුවත් අහු වෙනවා.
ඔව් වාඩි වෙලා ඉන්න පුතුව ඇල්ලුවත් අහු වෙනවා.
අහු වෙනවා. ඔව්. පුත් අල්ලන්න බෑ.
අල්ලන්න බෑ. ඈ?
බෑ. ඔව්.
ඒකට ඒ දෙක දෙකක් නේ.
දෙකක්.
ඔව්.
ආයතන දෙකක්.
ආයතනත් දෙකක්. ආයතන වලින් දැනගත්තු එක.
ඒ දෙකක්.
ඒකත් දෙකක්.
ඔව්. හරි ඊරය හරි පුදුවත් හරි මනසටනේ පෙනුනේ.
මනසට.
මනසට පෙනුන එක එහෙ තිබුණ එක වෙන්න පුළුවන්.
මනසට නෑ. බෑ.
අන්න ඔතන දකින්න පටන් ගත්තත් එතකොට අපිට පේනවා මේ මනසෙන් හදපු එක දැකලා අපි බාර අරන් තියන්නේ ඒක නෙමෙයි
කියන
එක. ඔව් ඔව් ඔව්. ඒක හරියට වතුරේ බල්ලෙක් හදුවා වගේ වැඩන්නේ.
එහෙමයි. වතුරේ බල්ලා වගේ තමයි. කන්නාඩියක් ඉස්සරහට ගියාමත් ඒ වගේ නේමද? කන්නාඩියක් ඉස්සරහට ගියාත්
ඔය තරස්ත ඒ වගේ කියලා හිතන්න පුළුවන්. හැබැයි උපමාව ඒ සමාන දපින එක අනුව තමයි ඈ.
ඔව්.
උපමාව එක විදිහකට දකින්න පුළුවන්.
ඔව්.
අපට අපි කන්නාඩිය ඇතුලේ නම් මම ඉන්නවා කියලා රවටෙන්නේ නෑ
නේද? ඔව්.
එන්නට කන්නාඩිය ඉස්සරහ මම ඉන්නවා කියලා හිතනවා.
හිතනවා. ඔව්.
අපත් මම හිතනවා.
එතනත් මම හිතනවා.
ඒක හිතන්නේ කොහමද කියලා හොයන්නවා.
හරි. මනස.
බෑ. ගොඩක් වෙලාවට ඔය ආයතන වෙන් කරලා බලනකොට ඔකේ තව තව පේන්න ගන්නවා. දැන් අපිට එකපාරට පේන්නේ නැහැනේ මේ මොහොතේ අපි ශරීරයක් හදලා එළියෙන් කියලා කියලා.
ඔව්.
ඒක තමයි අජ්ජත්තකය. ඉති අජ්ජත්තං වා කායේ කානුපස්සි පෙරති වෙන්න
කියනවා.
ඔව්. ඒකම ඔය වාඩි විලා ඉන්න ඉරියව්වට කිව්වා වගේ අනිත් ඉරියව්වල සමන්ත කරලා බලන්න පුළුවන්. එක එක ඉරියව්.
ඔව්.
දැන් ශරීරයේ තියෙන්නේ කොහමද? දැන් ආස්ත්‍රීලා ඉන්නකොට අපි ඇස් දෙක පියාගෙන බලනවා. දැන් ශරීරයේ තියෙන්නේ කොහොමද? ආන්තරික.
ඔව්.
කොහමද දන්නේ? මොන ආයතන වලින්ද දැනගත්තේ?
ඔව්.
එතකොට තේනවා කාය ආයතනෙන් මොනවද දැනෙනවා?
මනසින්
එතකොට තව එහාට දකින්න පුළුවන් වෙන ඔබ ටිකක් එතන මුලාවක් කළානේ අර වතුරේ බල්ලෙක්
හදනවා
අපිට ආයතන වලට කියනවන නැති හින්ද මේ විදියට කය මනෝ කියන එක පේනවා. රසන් බල්ලත් ආයතන වලට කියනවන නැති හින්ද මේ වතුරේ බල්ලෙක් මනෝගෙන ඒ වගේම නේද අපි
අනිත්
තේනේවත් අනිත් තේනේවත්
ඒ වගේම තමයි අපේ තර්කයට අහු වුණාට මදි. ඔක නිකන් දැනෙන රාහත එන්න පුරුදු කරන්න. නැවත මතක් කර කර මේක මෙහෙ කරන්න වෙනවා. ඊළඟට එක පේන ගන්නට එනවා. භාවිතා බහුලීක සතරයක් ඇත්ත පෙන්වුවට ඔය හිත පිළිකන්න කැමති නැහැ. හිත යනවා පරණ පුරුද්දට.
පරණ පුරුද්දට සංසාරේ ආපු පුරුද්දට හිත යනවා. මානසික ගන්න. හොඳයි.
හොඳයි. තෙරුවන්
සරණයි. බොහොම පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං.
අයිතට ප්‍රශ්න තියනවාද?
මම කොහොමද හරි සපතේ හිතට දැනෙන එකක් හිත කියන්නේ ඒක විඥානෙන්න නේද? එතකොට ඒකත් මායාවක් නේ. එහෙම නේද?
මායාවක් කියන එක තමන්ට පැහැදිලි වෙන විදිහට ඒක පේන්න ඕනේ. අපි නිකන් කටපාඩමෙන් කරන එකක් නෙමෙයි, දැනුමකින් කරන එකක් නෙවෙයි. දැනුමකින් පටන් ගත්තට ඒක බලාගෙන යනකොට ඒක තේන්න ගන්නවා. මෙන්න මෙතනයි මායාව, මෙන්න මෙතනයි මුලාව කියන එක. ඒක දැන් මෙන්න මෙහෙම රවටුණා කියන්නේ අර මායාව අපට අහු වුණා. ඒ මොකද්ද මායාව කියන එක දැක්කොත් තමයි මායාවක් කියන්නේ. එහෙනම් කියලා දෙන්න.
කියන්නේ ඔතකොට ඔතනින්ම එන්න පුළුවන්. ඒ කියන්නේ සක්කාය දිට්ඨියක් කියලා බව තේරුම් ගන්න එක ඉතන තියෙන ඕනේ නේද කියලා මට හිතෙනවා නේ.
ඔය මම යටි ළමයි දුකක් එනවා නම් එන්නේ. පීඩාවක් ආවා නම් එතන අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය එන එක. ඒක එතකොට අර දුකක් කියන එකේදී සංඛාර දුක්ඛය පැත්තෙන් බැලුවත් මම ඉන්නවා කියන එක තේරුම් ගන්න. මොකද සංඛාර කරලා තියෙන්නේ මමනේ. අවිද්‍යාව යෙදිලා තියෙන්නේ කාටද? අවිද්‍යාව මත මේක. ඒ කියන්නේ දැන් වතුරේ බල්ලෙක් හැදුවා නම් බල්ලෙක් ඉන්නවා මම නැහැ කිව්වට වැඩක් නැහැ. බල්ලා ඉන්නවා මම නැහැ කියලා කියන්න ගියත් ඒක හිතරවට්ට ගැනීමක් විතරයි. ඒකට අපි තේරුම් ගන්න ඕනේ මේ රූපයට අහු වුණා කියන්නේම අනිවාර්යෙන් මමයි ඒක. ඒක රූපයට වගේම ඉතින් දහමට අනුව බෙදලා අනිත්‍යයට එහෙමයි වේදනාව සංඥාව සංකාර විඤ්ඤාණ. ওই පහෙන් ඕනේ එකකට අහු වුණා නම් අසක්කාය දිට්ඨිය යෙදිලා. ඒක අපි කැමති වුණත් නැති වුණත් ඒක හැම තමයි. ඒ වුණාට ඒ සක්කාය දිට්ඨිය බව දකින්න එක මතක තියාගන්න ප්‍රඥාව. ඒක දැක්ක ඒ දකින්න කෙනාට තමයි ඒකෙන් ඒ සක්කාය දිට්ඨිය මිදෙන්න මිදෙන්න කිව්වට මිදෙන ක්‍රියාවක් නෙමෙයි. සක්කාය දිට්ඨිය හටගන්න හේතු තියනවා නම් ඒ හේතු නැති වුණ දවසට සක්කාය දිට්ඨිය හටගන්නේ. කියන සක්කාය දිට්ඨියත් මෝඩකමටම හදපු එකක්. අනේ මෝඩකමයි යදුන් නැත්නම් ඔක අදාළ නැති වෙන දවසක් එයි. නේද?
ඔව්. ඒ කියන්නේ ඒකට සක්කාය දිට්ඨිය තුලින්ම තමයි කියන්නේ මෝඩකම තුලින්ම මෝඩකම ගැන හිතලා හිතා යමුකොට ප්‍රඥාවෙන් දැක ගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙන්න ඕනේ එතනින්. ඉතින් මේක ඒක දුර වෙනවා කියන්නේ කියන්නේ ඉතින්ම ප්‍රඥාව පහළ වෙනවා කියන්නේ කැනතන නැත්නම් ඉතින් මනස විඥානය කියන්නේක දැන් මායාව කාර්යය කියලා නිකන් වශයෙන් නෙමෙයි නමුත් ඒක ප්‍රත්‍යක්ෂයක් වෙනවා හැබැයි මේක වැරදි දෙයක් මේක දෙන්නේ වැරදීමක් නෙවෙයි කියලා ඒක එනවා හැබැයි වැරද්ද කරගන්න අපි වැරද්ද කරනවා සක්‍රප්තියෙන් එහෙම නෙවෙයි ඒක
මේකේ මූලික මට්ටම තමයි හැමයි ඔක වෙන්නේ කියලා දකින්නක. අපි මැජික් එකකට රවටෙන්නේ මැජික් එක කරන හැටි නොදන්න තාක් කල්. මැජික් කාර්යය මේක කරන්නේ කොහොමද කියලා දැනගත්තු දවසට ඒක තවදුරටත් මැජික් එකක් වෙන්නේ. තැන් වෙලා තියනේ මැජික් එකට වෙන ලක්ෂි. ඒ වෙන හැටි දකිනකොට මුලාව දුරු වෙනවා. මුලාව දකිනකොට මුලාව දුරු වෙනවා මිසක් වෙන හිතියක් නැහැ. ඒක තමයි ප්‍රඥා තියෙන තැන මුලාවට ඉන්න බෑ. මුලාවේ අනිත් පැත්තනේ ප්‍රඥා. ඒ කියන්නේ එළිය වැටෙනවා කියනකොට කරුවල දුරු වෙනවා කියනකොට කරුවල දුරු වෙනවා කියනකොට එළිය වැටෙනවා කියනකොට දෙකම එකයි. මේක නැති කරනවන්නේ ප්‍රඥාව වැඩෙනකොට මුලාවෙන් උපදින ඒවා උපදින්නේ. අන්න ඒ වගේ සික්තියක්. ඒතර මුලාවේ ඉන්නවා කියලා දැනගත්තොත් තමයි මුලාවෙන් ඉඳෙන්න පුළුවන් වෙන්නේ. දැන් ගොඩක් වෙලාවට මුලාවෙන් ඉන්නවා කියලා දන්නේ නැහැ. ඒතන තමයි මේ දහමක් අහන්න ලැබෙන එකේ වාසිය තියෙන්නේ අපිට. මුලාවෙන් ඉන්නේක මුලාව කියලාවත් අඳුරගන්න පුළුවන්. එහෙමත් නැවුනොත් මේ කිසිම වැඩ පිළිවෙලක යෙදෙන්නවත් හිතෙන්නේ නැහැ. මේක ගැන හොයන්නවත් හිතෙන්නේ නැහැ. ඒකයි මේක ක්ෂණ සම්ප්‍රත්‍යයක් කියන්නේ ඉතින් ලැබිලා තියෙන්නේ. නේද? තෙරුවන් සරණයි.
කතා කරන ප්‍රශ්න මේ නිදස්ල තේනවා එක එක දේවල් දැන් අපි ඔය කිව්වට දැන් ඔය සංඥාව කියලා ඒ පාළි වචනේ දැන් ඉන්නේ අපි හඳුනා ගන්නවා කියන එක බුදුජාන වහන්සේ දේශනා කරලා තියෙන්නේ සංඥාව දැන් හඳුනා ගැනීමක් එක මිරිඟුවක් හැටියට අපි ඉතින් මිරිඟුව හොයනවා එතකොට හැබැයි ඔකේ අපි අර ඒක ඒ මිරිඟුව යනමදිනුවක් කොහෙන් එකද එන්නේ එහෙම දෙයක් කියලා හිතන සමහරක් කියලා දැන් ඒ කියන්නේ ඒ සමාවක් නෙදුන්නේ මොකක්දක් තාකම් තුන්දේ
ඔව් උපමාවක් දුන්නහම අපි දක්ෂ වෙන්න ඕන මොකද්ද මේ මොකටද මේක උපමා කළේ නැත්නම් මොකද්ද මේකෙන් ගන්න තියෙන අදහස සංඥාව කියන එක මිරිඟුවකට උපමා කරනකොට ඉතින් තේරුම් ගන්නවා මිරිඟුව කියන්නේ මොකක්ද අපි අදහස් කරන්නේ මිරිඟුව කියන්නේ අපිට වතුර වගේ පේනවා. හැබැයි එතන වතුර ස්වභාවයක් හොයාගන්න නැහැ. හැතෙන්ට ගියාම නේද? එකටනේ මිරිකුව කියන්නේ. වතුර වගේ පේනවා නේ. කවදාවත් වතුර කියන එකක් ලැබෙන්නේ නැහැ. පිටින්නේ. එතකොට අපිට මොනවා හරි දෙයක් වගේ හිතෙනවා. හැබැයි දෙයක් කියන එක කවදාවත් හම්බ වෙන්නේ නැහැ. සංඥා මාත්‍රයක් විතරයි ඔතන. කිසිම ලෝකෙට අයිති දෙයක් කියන කතාවක් කියදෙන්නේ නැහැ. තියෙනවා වගේ පෙන්වන සංඥා මාත්‍රයක් තියෙනවා. කතාපි දැන් එහෙම ගත්තොත් ඔක ටිකක් උදාහරණයකට දැන් රූපයක් මොනවා හරි තියෙනවා කියලා සංඥාවක් ඇති වුණාට ඉස්සෙල්ලා ගත්තේ කාන්තාවක් කියලා අපේ පැත්තෙන් ගත්තට ඇත්තටම බාහිරෙන් එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ යථාභූත ස්වභාවිකයනකොට අපේ හිත තියෙනවා එහෙම දෙයක් තියෙනවා එහෙම කියලා විස්තර ටික එනවා එනට ඒ යථාභූත ස්වභාවය අවබෝධ කරගන්නකොට අවිද්‍යාව මත පැනවීමක් විතරයි. අපි හිතන දේ ඉපදිලාවක් නෑ. දැන් මේක වතුර කියලා හිතුවට වතුර ඉපදිලාවක් නෑ. පැහැදිලිද?
පැහැදිලි.
නිරෝධ ධර්මයක්. මෝඩකමට උපද්දගෙන නේද?
බලනකොට දැන් ඔය හඳුනා ගැනීමක් කියලා අහුවෙනවා. දැන් හඳුනා ගැනීම ක්‍රියාවලිය. ඒ වගේම දැන් කියන්නේ සංස්කාරයේ ගත්තොත් දැන් සිතන චේතනාවල් තියෙන එක හම් කියන අහලගෙන දේ ඒ සිතින්නේ ක්‍රියාවලිය. ඒක තේල් ගහක් අරතුවක් නැති කෙසෙල් ගහ කියන්නේ කෙසෙල් ගහට අරතු වෙනවා කියවම අපිට අරතු නැති කෙසෙල් ගහ හම්බෙන. එහෙම දැක් වෙනත් දැන්
ඒක හොයාගෙන ගියොත් අර ඒක සංඛාරයක් බව පේනවා. ඒ කියන්නේ කෙසෙල් ගසේ උපමාව කෙසෙල් පතුරු ටිකක් විතරයි අරකව කොහෙත් නම් හම්බ වෙන්නේ නැහැ. වගේ හිත් ස්වභාවය. සංඥාවත් අපි හැදුවට ඒක සංඥා මාත්‍රයක් විතරයි. පදයන් ඒ වෙන් කර කර හොයන එකත් හොඳයි. ඒ වුණාට දැන් ප්‍රායෝගිකව Tamanට අහු වෙන මට්ටමකින් මමක විචාර කරන්න උත්සාහ කළා හොඳයි. ඒ කියන්නේ අපි දැන් කනට ශබ්දයක් ඇහෙනකොට රූප හැදෙනවා. අපිට මූලිකව හිතෙන්නේ මේවා එළියේ තියෙන ඒවා කියලා. එහෙනම්ට එහා කියන ඒවා දෙ හැදෙන දෙන්නේ තනක. ඇහෙන්නේ ශබ්ද විතරයි. ශබ්දට අනුව කල්පනා කරන ටික නිතනක. ඒකව කවදාවත් එළියේ තියෙන ඒවා වෙන්න බෑ. අපේ සරණ සුරුත් ඔය දේවල් කියලා බාරගන්න.
සායන කලක් යනවා ස්වාමීන්. රවි මාත්මයා මේක අපට ඒත්තු ගන්නන්නනේ. එක එක්කෙනාට බලා එක්කෙනාගේ ඉස්සරහට යනවා තමයි මේක අවබෝධ වෙන්නේ නේ.
ඔව් ඒක තම තමන් ඉන්න මත්තම අනුව තමයි අවබෝධ වෙන්නේ. හැබැයි අවබෝධ කරන්න බැරි දෙයක්ුත් නෙවෙයි.
බැරි දෙයක් නෙවෙයි. කොයි වෙලෙහෙත් ඒ ගැන කල්පනායෙන් හිටියොත් තමයි පුළුවන් වෙන්නේ නේ.
හැබැයි ඉන්න තරමට හොඳයි. ඒක තමයි කියන උගනේ පිටකරන්න
කියන්නේ. ඒක තමයි.
කියන් නිතරම අපි කල්පනාවෙන් ඉන්නෝනේ මේ සතියෙන් අපිට එන සිත දිහා බල බල මේක රාගද ද්වේෂද මෝහ කියන කිරින් අපිට දැනෙන්නේ නැහැ. ඉතින් අර ඒ නිතරම එහෙම එන සිතුවිලිම දිහා නිරන්තරයෙන්ම බලන් ඉන්නෝනේ. මට හිතෙන්නේ එහෙම නේද ඉතින්. නැත්තම් කොහොමද දැන් අපි දන්නේ නැහැ මේ ඇත්තටම කියනවනම් අපිට මේ මොන මොහොතේ අපිට මේ අපේ හුස්ම ටිකයිද කියලා. ඉතින් අපි මොකක් හරි එකක් දිගට දිගට ප්‍රැක්ටිස් කරන්න එපා. ඉතරම යාපේ මොකක්ද එතකොට අපි ඒකට කොහොම දැන් අපිට අහලා දැනෙනවා ඒක ඉතින් තියෙන්නේ තමයි
ඒක තමයි මම කිව්වේ පුළුවන් මට්ටමකින් පටන් ගන්න මම ටිකක්
අන්න ඒකයි
ඒක තමයි ඔය ඇහෙන ශබ්ද වලින් මොනවද දැනගන්නේ කියලා බලන්න පුරුදු වෙන්න.
හා
නිකන් ශබ්ද ටික අහගෙන ඉන්න ඒවයින් මොනවද දැනගන්න. ඒ දැනගත්තු ඒවා ඇත්තටම එළියේ තියෙන ඒවාද හිත කියපු ඒවා කියලා වගේ ඒක මේ පටන් ගන්න හොඳ තැන. ඒක අනිත් ආයතන වලටත් ඊළඟට ටික ටික ගන්න පුළුවන් වෙනවා එකින් කරනකොට. ඔව්.
අපි ඇත්තටම ඔබතුමා කියනවා වගේ අර ඒක ඔක්කොම අහනවා හැමදාම අපි ඔය ඩේලි අප්ලෝඩ් වෙන ඒවා මේ අහලා තේරුම් ගන්නවා. ඉතින් ඒකෙන් අපිට සෑහෙන දැන් අවබෝධයක් තියෙනවා. මම හිතන්නේ ඉතින් අපි අර සසරේ ආපු කුරුද්ද නිසා මේ එකෙන් පණිනවා හිතිය ගමන් නැත්තේත් නෑ.
නෑ ඒකට කමන්නේ සැරින් සැරේ තමන්ට සිහිය පිහිටන්න පුළුවන් නම් ඒක තමයි උදව් වෙන.
සිහියයි නුවණයි. අපි ප්‍රාර්ථනා කරනවා ඇත්තටම සිහියයි නුවණයි වීර්යයයි අපේ මරණ මංචකයේ දක්වාම ගෙනියන්න පුළුවන් වෙයි කියලා.
එච්චර ගෙනියන්න ඕනේ ඔක අවබෝධ වුණා.
මම කිව්වේ හිතලා එහෙම ආවොත් ලොකු දෙයක් ඒක නිසා තමයි ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් මේ අද දැන් ලෝ මේ අද ලෝකේ තත්ත්වේ පවතින අනු අපි දන්නේ අපිට මොනව වෙනවද කියන එකවත් තේරෙන්නේ නැහැ ඇත්තටම. මේ වෙලාවේ මේ අද මුළු ලෝකෙටම වෙච්ච සිද්ධියක්.
අයිතේ ඔය සිද්ධි වෙන එක හොඳයි තමන්ට
දැනෙන්නේ මට. ඇත්ත වශයෙන්ම හොඳයි.
හොඳයි හොඳයි.
මම හැමතිස්සෙම මට උනස් ඒක හිතෙනවා මේ වෙන ඒවා හොඳයි. මොකද මිනිස්සු තාමත් හුඟක් අයට හිතනෝනේ තාම මේක නිකන් මේ ෆැන්සි වර්ල්ඩ් එකක් කියලා.
තාම අවිද්‍යාවෙන් ඒ කට්ටිය ඔක්කොම ඉන්නේ. අපි ඔක්කොම ඉන්නේ අවිද්‍යාව ඒක තේරෙන හොඳට.
ඔව්. එතන ඉතින් අපි දැන් ගොඩක් වෙලාවට අපිට අනුන් ගැන පේනවා මිසක් අපේ පැත්ත
අපේ පේන්නේ නැහැ.
එනවා අඩු ඒ හින්දා අපේ පැත්තටම සිහිය විතරක්
යමු කරන්න.
ඔව් ඒක හරි. අපි ඉතින් නිතරම මේවා අහලා ඇත්තටම ඔබතුමාට ගොඩාක් පින් දෙනවා. ඉක්මනින්ම මේ ධර්මඥානය මේ කරගෙන මේ චතුරාර්ය සත්‍ය පුළුවන් තරම් ඉක්මනින් අවබෝධ වෙන්න කියලා.
හොඳයි හොඳයි. මට අවබෝධ වුණාට ඔයගොල්ලන්ට වැඩක් නැහැ නේ.
අපි ඔක්කොටම තමයි ඉති මේක ඔබතුමාගේ මේවා
ඔබතුමා අවබෝධ කරගත්ත හන්ද අපිට යන්තම් හරි අවබෝධ කරගන්න
පුළුවන්. යන්තම් එල්ලිලා හරි
ඔබතුමාගේ පැහැදිලි කිරීම අත්‍යවශ්‍යම අපිට
හුඟක් පිහිටිවහ ලකුණා මේ ගමන ඉදිරියට යන්න ඇත්තටම මේ ගමන මේ පාත් එකට වැටෙන්න ඒක අපිට බක්කොදේ විශේෂයෙන් මේ වගේ රටවල අපිට දැන් යන්න තැනකුත් නැහැ. එහෙම පන්සල්ලුත් පහලා ඔක්කොම එහෙම ඇත්තෙත් නැහැ. ස්වාමින් වහන්සේලාත් අපිට ඉතින් අඩුයි ඉඳ ඒ කියන්නේ දිගටම නැහැ. ඒ වගේ හින්දා අපි මේකෙම තමයි ඇත්තටම මේ උදේ හවස අහලා මේ හුඟක් මොකක් හරි දෙයක් අපි දැනුමක් ලබා ගන්න. අපේ අර ප්‍රඥාව ගොඩනගා ගන්න හදන්නේ ඇත්තටම.
සරි. ඔය වගේ පැතිවිලා ඉන්නකොට උදේකේ තියෙනවනේ ඒක වටිනවා.
විවේකයෙන්
ඇත්ත වශයෙන්ම විවේකෙදිම ඔබතුමාගේ දේශන අපි අහනවා. සෑම විවේකෙදිම
හඳයි හඳ. මගේ විතරක් නෙමෙයි ඉතින් අර ඒවත් අහන්න දහම වාගෙන මේ
මොන මට බැටිනවා ස්වාමීන්
වහන්සේ ප්‍රාර්ථනා කරමු.
මේ මොන මට බැටිනවා
ඔතකට ගන්න මේ පුළුවන්
වෙන්නේ මට පැටලනා එහෙම උනොත් ඒක හඳයි එක එන්නේ අනුගමනය කරන්නක පහද් ලෙහිටි මට කිවිදෙනේ කනුගන්වේ කරාම ටික අවුලක් වෙනවා.
අවල් නැහැ. හඳයි හඳයි. එහෙනම් අපි අවසන් කරමු දැන්.
හඳමයි හඳමයි.
හඳමයි.
ඔබතුමාට අපි උඟා ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා බලාපොරොත්තු වෙන ඒ නිවන නිහැකි ඉක්මනින් ලබා දෙන්න අපි බලාපෑ කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
නිර්වාණ
සරණයි මේ නිර්වාණ සරණයි තව ඉතුරු ප්‍රශ්නයක් තියෙනවා මචං දැන් ඔය නුවණ තියෙන කෙනාගෙන සක්කාය දෘෂ්ටි දුරු වෙන්නේ ඥාන දිට්ඨි සම්පන්න වෙන්නේ. එතකොට සෝතාපන්න කෙනා කියන්නේ ඒ දිට්ඨි සම්පන්න දැන් උතන ඔය සක්කාය දිට්ඨි දුරු වෙච්ච කෙනානේ. ද
සෝතාපන්න කියන එක එක පැහැදිලිවම කියලා තියෙනවා සක්කාය දිට්ඨිය කියන සංයෝජනය කැඩෙන්න ඕන.
කැඩෙන්න ඕන. හරි. එතකොට එයා දිට්ඨි සම්පන්න. එතකොට මහත්තයා දැන් එයා දකින්නේම උතන හිස් ස්වභාවයනේ. මෙතන මන් රැවටුනේ මේ ස්වභාවයෙන්ද මන් සසර හදාගත්තේ. දැන් නුවණ පහළ වෙලා තියෙනවා මෙතන සක්කාය දිට්ඨියම දුරු වෙලා තියෙනවා. එතකොට සෝතාපන්න පුද්ගලයා නැවත සසර යන්නේ මොන හේතුවක් මතද?
මෙහෙමයි. සක්කාය දිට්ඨිය කියන්නේ මාර්ගයට පැමිණුණා විතරයි. සෝතාපන්න සෝතේට ආපන්න. නිවන් මාර්ගයට වැටුණා. මේ
කියන්නේ.
ඒ සඳහා දැක්ම ඇති වුණා විතරයි. හැබැයි ඒකෙන් කියන්නේ දැන් අපි හිතමු ලෝකේ හදන එකම ගමු.
ඔව්.
දැන් ලෝකේ හදන එක නැවැත්තුවා කියන එක නෙවෙයි. අවිද්‍යාව දුරු වුණ දවසට තමයි අවිද්‍යාවෙන් කරන එක නවතින්නේ නේද?
ආ තින්නේ.
ඔව්. එතකත් ඒ වැඩ පිළිවිලේ යෙදෙන හැබැයි යා පෑතිලිප මාර්ගය දන්නවා.
දන්නවා.
මෙහෙම කරොත් තමයි ලෝකෝත්තර මාර්ගය මේ නම් මේ ලෝකෙටයි. කියන දැක්මයි. ඔව්. මාර්ගය හරියටම පැහැදිලි. එයා.
පැහැදිලි.
ඔව්. හැබැයි මාර්ගය වඩලා නෙවෙයි.
අල්ලන්නේ ආ එයා දැක්කේ පැහැදිලි කරගත්ත මාර්ගය වඩාගෙන ඉස්සරහට යන්න ඕනේ.
ඔව්.
හරි. හරි පෙරවන් සර්නේ.
ඔව් එතනින් පස්සේ අර මේ පරප්‍රත්‍ය අවශ්‍ය නැහැ බාහිර. ඒක උදා උගන්න පුළුවන් ඒක වෙනම එකක්. ඒ වුණාට නැත්තත් එයාට මාර්ගේ වරදින්නේ නැහැ.
මාර්ගය දන්නවා.
ඒ
කියන්නේ ඔව් එහෙනම් ගේ අධිත්‍ය සම්පන්නයි නේද? එතකොට
ඔව්
දැන් දැකලා
මාගේ දෘෂ්ටියට
වැටෙන්නේ නැහැ.
ඔව් එහෙනම් අපි අවසන් කරමු නේද? හැම දිනකටම මේ පුරුවක් සරණයි.
හ්ම්. ඊට පස්සේ මමත්
ඊළඟ සැරේ පෙරුවන් සර්ණයි.
පෙරුවන් සර්ණයි, පෙරුවන් සර්ණයි.
පෙරුවන් සර්ණයි.